අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම. සංවේදනය හා මාත්‍ය අධ්‍යයනය. පාඩම ඔබ වෙත ගෙනෙන්න අද දවසේ ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍යමහා විද්‍යාලයේ TM අචලා ගුණසේකර ගුරු මෑණියන්.
අයිබෝවන් දුවේ පුතේ, අද අපි කතා කරන්නේ 11 ශ්‍රේණියට નિયમિત පළවෙනි පාඩම තොරතුරු වාර්තාකරණය. මන් දැන් කියන්න යන තොරතුරු හොඳින් අහලම ඉන්නකෝ. ලොරි අතුරු පැති අනතුරින් සෙබලා මරුට. මැදගම මොනරාගල මාර්ගයේ අමුණේ කඳර ප්‍රදේශයේදී 11 වන දින සවස සිදු වූ ලොරි අතුරු පැති අනතුරකින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු මියගොස් ඇති බව පොලිසිය කියයි. මොනරාගල සිට බිබිලට කොමඩු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රියදුරට නිඳ යාම නිසා ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදිය යටකරගෙන ලොරිය ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරින් ලොරියට යට වූ යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත. ලොරිය පැද වූ මහනුවර පදිංචි බව කියන රියදුරු පලාකොස් තිබෙන අතර එහි ගමන් කළ සහායකවරයෙකු අත්අඩංගුවටගත් පොලිසිය රියදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද කියයි. ඒ පුවත පළ වෙලා තිබුණේ පුවත්පතක. ඔබ ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් ප්‍රවෘත්ති අහනවා. බලන්න දුවේ පුතේ, මේ හැම ප්‍රවෘත්තියකටම යම්කිසි සිදුවීමක් අදාළයි නේද? යම්කිසි සිදුවීමක් මුල් කරගෙන තමයි මේ සෑම ප්‍රවෘත්තියක්ම සකස් වෙලා තියෙන්නේ. යම්කිසි සිදුවීමකට අදාළ තොරතුරු ලබා දීමක් තමයි ප්‍රවෘත්ති වලින් සිද්ධ වෙන්නේ. අපිවට පරිසරයේ මේ ලෝකේ කොච්චර සිදුවීම් වෙනවද? එක තප්පරයකදී ලෝකේ කොහේ හරි තැනක කාට හරි මොනව හරි දෙයක් සිද්ධ වෙනවා. රියානතුරක් වෙන්න පුළුවන්, ප්‍රතිඵල නිකුත් කිරීමක් වෙන්න පුළුවන්, විභාගයේ සමත්වීමක් වෙන්න පුළුවන්, ස්වභාවික ආපදාවක් වෙන්න පුළුවන්. මේ විදිහට ස්වභාව ධර්මයේ බලපෑම් සහිතව හරි ස්වභාව ධර්මයේ බලපෑමක් නැතිව හරි නොයෙක් දේවල් ලෝකයේ සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් වලට තමයි අපි සිදුවීම් කියලා කියන්නේ. මේ සිදුවන බොහෝමයක් සිදුවීම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එහෙනම් සිදුවීමක් තවත් කෙනෙක් දැනගන්නේ කොහොමද? යම්කිසි සිදුවීමක් තවත් කෙනෙක් දැනගන්නේ තොරතුරු මගින්. කොහේ හරි කාට හරි සිදුවන සිදුවීමක් කෙනෙක් නිරීක්ෂණය කරලා තවත් කෙනෙකුට කියනවා නම් අන්න ඒ දේට අපි කියනවා තොරතුරු කියලා. සරලවම කියනවා නම් තොරතුරු කියන්නේ කරුණු සමූහයකට. ඔයාලට මතක ඇති සංනිවේදනය ගැන හැඳින්වීමේදී අපි සංනිවේදනය කියලා කියන්නේ තොරතුරු හුවමාරුවක් කියලා කතා කරා. එහෙනම් දුවේ පුතේ, සංනිවේදනය කියන්නේ පණිවිඩ ලබා දීමක් හා ලබා ගැනීමක්. ඔන්න එතනදි සිද්ධ වෙන්නේ තොරතුරු හුවමාරුව. මිනිස්සු සහ තොරතුරු අතර තියෙන්නේ ඉතා කිට්ටු සම්බන්ධතාවයක්. මිනිස්සු සහ තොරතුරු අතර සම්බන්ධතාවයේ වැදගත් වෙන්නේ ඇයිද කියලා අපි බලමු. පුද්ගලයන්ට තොරතුරු අවශ්‍ය වෙන්නේ ඇයි?
ඔයාලට තොරතුරු අවශ්‍ය වෙන්නේ ඇයි? ඔව්, අපේ අවශ්‍යතා සපුරා ගන්න නේද? ආහාර, ඇඳුම්, නිවාස වගේ මූලික අවශ්‍යතා ඇතුළු අනිකුත් අවශ්‍යතා සපුරා ගන්න අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. එතකොට දුවේ පුතේ, පුද්ගලයන්ට තොරතුරු අවශ්‍ය වෙන එක අවස්ථාවක් තමයි පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. ඊළඟ අවශ්‍යතාවය තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලියට. එදිනෙදා ජීවිතයේදී අපිට විවිධ තීරණ ගැනීමට අවශ්‍ය වෙනවා. එතකොට වඩා නිවැරදි තීරණයක් ගැනීමේ ක්‍රියාවලියට අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. ඒ වගේම පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්නත් තොරතුරු අවශ්‍ය වෙනවා. අපි කාටවත් තනියම ජීවත් වෙන්න බෑ. පුද්ගලයන් එක්ක සාමූහිකව තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට පුද්ගලයන් පුද්ගලයන් අතර අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යන්න වෙනවා. සමාජය සමග අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යන්න වෙනවා. ඔන්න අපිට පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්න හෙනම් තොරතුරු අවශ්‍ය වෙනවා. ඊළඟට දුවේ පුතේ, ඔයාලට වැදගත්ම කාර්යයක් තමයි අධ්‍යාපන කටයුතු. අධ්‍යාපන කටයුතු, වෘත්තීය කටයුතු රැඳිලා තියෙන්නේ මේ තොරතුරුත් එක්ක. ඒ වගේම දුවේ පුතේ, ගැටලු නිරාකරණයටත් අපිට තොරතුරු වැදගත් වෙනවා. දිනපතාම අපිට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ගැටලු නිරාකරණයට අපිට ඔන්න තොරතුරු ඕනි වෙනවා. ඒ වගේම තමයි නිර්මාණශීලී චින්තනය. නව නිර්මාණ බිහි වෙන්නේ නිර්මාණශීලී චින්තනයකින් යුක්ත අයගෙන්. දුවේ පුතේ, නිර්මාණශීලී චින්තනයක් ගොඩ නැගෙන්න නම් නිර්මාණශීලී දේවල් පිළිබඳ තොරතුරු අපිට වැදගත් වෙනවා. සමාජය දිහා බලනකොට පුද්ගලයෙකුට තොරතුරු අවශ්‍ය වෙන අවස්ථා බොහෝමයක් තියෙන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ, ඔබ විභාගයට යාමට සූදානම් වෙන අවස්ථාවක් ගැන හිතන්න. ඔබ එදාට අඳින ඇඳුම මොකද්ද? විභාගය සඳහා රැගෙන යා යුතු ලියකියවිලි මොනවාද? ඒ ස්ථානයට යන්න ඕනි වෙලාව මොකද්ද? එතනට යන ප්‍රවාහන ක්‍රමය මොකද්ද? ගමන් මාර්ගය, කාලගුණ தত্ত্ব, මේ වගේ බොහෝ කරුණු පිළිබඳ තොරතුරු ඔබට අවශ්‍ය වෙනවා ඔබේ අවශ්‍යතාවය සපුරා ගන්න. තොරතුරු දැනගැනීමේ පුද්ගල අවශ්‍යතාවය වගේම තොරතුරු දැනගැනීමේ සමාජ අවශ්‍යතාවයක් තියෙනවා. අපි බලමු මොන වගේ අවස්ථාද කියලා. රාජ්‍ය ආයතනවල කටයුතු පවත්වාගෙන යන්න, පෞද්ගලික ව්‍යාපාර හා වෙනත් ආයතන පවත්වාගෙන යන්න, සමාජ සුභසාධන සංවිධානවල කටයුතු වලට, විවිධ දේශපාලනික සංවිධානවල කාර්යයන් වලට, විවිධ ජන කොටස්වල සංස්කෘතික වටිනාකම් පවත්වාගෙන යන්න, ඒ වගේම ආගමික කණ්ඩායම් වල කටයුතු පවත්වාගෙන යන්න, සියලුම ආයතන, සංවිධාන, සමාජ කණ්ඩායම් හා රජය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වාගෙන යන්නත් අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. අපේ පාසල ආයතනයක්නේ, ඔබ කල්පනා කරලා බලන්න, පාසල ආයතනයක් විදිහට තොරතුරු මොන වගේ අවස්ථාවලදීද යොදාගන්නේ කියලා. උදෑසන රැස්වීම සංවිධානය කරන අවස්ථාව බලමු. ඔව්, ඔබ උදෑසන රැස්වීම සංවිධානය කරන කණ්ඩායමේ ඉන්න පුද්ගලයෙක් කියලා හිතන්නකෝ. එතකොට ඔබට කොතරම් තොරතුරු අවශ්‍ය වෙනවද මේ රැස්වීම සංවිධානය කරන්න? රැස්වීම පවත්වන කාලය, රැස්වීමට ඇතුළත් විය යුතු අංග, ඒවා ඉදිරිපත් කරන්නේ කවුද කියලා, රැස්වීම පවත්වන ස්ථානය, රැස්වීම සඳහා යොදා ගන්න ඕනි සම්පත්, මේ වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් ඔයාට අවශ්‍ය වෙනවා උදෑසන රැස්වීම සංවිධානය කරන්න. දුවේ පුතේ, ඔයාට තොරතුරු පෞද්ගලිකව තනි පුද්ගලයෙක් විදිහට අවශ්‍යයි වගේම ඔන්න පොදුවේ සමාජයටත් තොරතුරු අවශ්‍ය වෙනවා. අපි බලමු ප්‍රවෘත්තියක් කියන්නේ මොකද්ද? ප්‍රවෘත්තියක් හැදෙන්නේ කොහොමද කියලා. දැන් අපි කතා කරානේ බොහෝ සිදුවීම් ලෝකයේ සෑම තැනකම විවිධාකාරයෙන් සිද්ධ වෙනවා කියලා. හැබැයි දුවේ පුතේ, සමාජයේ සිදුවන මේ සෑම සිදුවීමක්ම තොරතුරක් හරි ප්‍රවෘත්තියක් හරි වෙන්නේ නැහැ. සෑම තොරතුරක්ම ප්‍රවෘත්තියක් වෙන්නේත් නැහැ. එහෙනම් ප්‍රවෘත්ති වෙන්නේ මොන වගේ තොරතුරුද කියලා අපි බලමු. ප්‍රවෘත්තියක් කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ වාර්තා කරන්න තරම් වැදගත්කමක් තියෙන, සමාජයේ අවධානයට ලක් කරන, සමාජය තුල උනන්දුවක් ඇති කරන තොරතුරකට තමයි අපිට ප්‍රවෘත්තියක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. ප්‍රවෘත්ති ගැන විවිධ විද්වත් පුද්ගලයෝ ප්‍රකාශ කරපු නිර්වචන කීපයක් ඔන්න මම ඔයාලට කියනවා. පෝල් ඩි මැසේනියර් කියලා තියෙනවා, ප්‍රවෘත්ති අනු ජනතාවට බලපාන්නා වූත්, ඔවුන් තුල උනන්දුවක් ඇති කරන්නා වූත්, මෑත කාලීන වැදගත් සිදුවීමකට අදාළ අලුත් තොරතුරුක කියලා. සිදුවීමක හා ප්‍රවෘත්තියක වෙනස අපූර්වට කියවෙන නිර්වචනයක් තමයි චාර්ල්ස් ඇන්ඩර්සන් ඩාන ඉදිරිපත් කරලා තියෙන්නේ. බල්ලෙකු මිනිසෙකු සපා කෑවිට ප්‍රවෘත්තියක් නොවුනත්, මිනිසෙකු බල්ලෙකු සපා කෑවිට ප්‍රවෘත්තියක් වේ. ප්‍රවෘත්තියක් වෙන්න නම් අසාමාන්‍ය බව, සාමාන්‍ය නොවන බව තිබිය යුතු බව ඔන්න ඒ නිර්වචනයෙන් දුවේ පුතේ අපිට හැඟෙනවා. මිල්ටන්
බ්‍රෂ් කියලා තියෙනවා හැම උද්වේගකර ආරංචියක්ම ප්‍රවෘත්තියක කියලා. ප්‍රවෘත්ති ගත්තහම දුවේ පුතේ අපිට ප්‍රවෘත්ති ප්‍රධාන ප්‍රභේද දෙකකින් අඳුනගන්න පුළුවන්. දෘඩ පුවත් සහ මෘදු පුවත් කියලා. අපි බලමු දෘඩ පුවත් කියන්නේ මොනවාද කියලා. දෘඩ පුවත් කියලා කියන්නේ විශාල පිරිසකට බලපෑමක් කරන්න පුළුවන් ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ වැදගත්කමකින් යුතු කාලීන වටිනාකමක් සහිත පුවත්වලට. ගොඩාක් වෙලාවට පුතේ මේ දෘඩ පුවත් ඉදිරිපත් කරලා තියෙන්නේ දිනපතා පුවත්පත්වල මුල් පිටුවේ. මොනවද දෘඩ පුවත්වලට උදාහරණ කියලා කියමුක බලන්න. ඔව්, රජයේ විසින් ගනු ලබන තීරණ, හදිසි ආපදා තත්ත්ව, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික වැදගත්කමකින් යුතු දේවල්. ඔන්න ඒව තමයි දෘඩ පුවත් වෙන්නේ. විශාල පිරිසකට බලපෑමක් ඇති කරන්න පුළුවන් ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ වැදගත්කමකින් යුත් කාලීන වටිනාකමක් සහිත පුවත්. මොනවද මෘදු පුවත් කියන්නේ? සමාජයට වැඩි බලපෑමක් ඇති කරන්නේ නැහැ. හැබැයි වැඩි දෙනාගේ අවධානය කැමැත්ත දිනා ගන්න පුවත්. මානව හැඟීම් වලට ආමන්ත්‍රණය කරන පුවත්. ඔන්න ඒව තමයි දුවේ පුතේ මෘදු පුවත් කියලා කියන්නේ. මේ මෘදු පුවත්වල භාෂාව නිර්මාණශීලී. ගොඩාක් වෙලාවට මේ වගේ පුවත් කියවන්න තමයි ග්‍රාහකයා කැමති. ඔවුන් මේ පුවත් කියවලා සතුටක් ලබනවා.
අපි කතා කරා සිද්ධියක් ප්‍රවෘත්තියක් වෙන්න නම් වටිනාකමක් තියෙන්න ඕනි කියලා. මොනවා හරි සිද්ධියක් ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුක්ත වෙන්න බලපාන සාධක කීපයක් තියෙනවා. අපි බලමු ප්‍රවෘත්තියක් විදිහට වටිනාකම ඇති වෙන්න නම් සිද්ධියක තියෙන්න ඕනි සාධක මොනවද කියලා. කාලීන බව. ප්‍රවෘත්තියකට ඉහළ වටිනාකමක් හිමි වෙනවා ඒ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන කාලයට ඒ ප්‍රවෘත්තිය අදාළයි නම්. බොහෝ වෙලාවට කාලය ගත වෙලා යම්කිසි සිදුවීමක් ප්‍රවෘත්තියක් විදිහට ඉදිරිපත් කරද්දී ඒකේ වටිනාකම අඩු වෙනවා. අපි කියන්නේ ප්‍රවෘත්තියක් පිළිණු වෙනවා කියලා නේද? කාලය ඉක්ම වෙලා ප්‍රවෘත්තිය ප්‍රකාශ කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා කාලීන බව වැදගත් වෙනවා ප්‍රවෘත්තියක. සමීප බව. මිනිස්සු තමන් ජීවත් වෙන ප්‍රදේශයට, තමන්ගේ සංස්කෘතියට, තමන්ගේ රටට, තමන් දන්න හඳුනන අයට ඒගොල්ලන්ගේ තොරතුරු දැනගන්න වැඩියෙන් ආස කරනවා. ග්‍රාහකයට තොරතුරක සමීප බව වැඩි වෙන්න ප්‍රවෘත්තිමය අගයක් වැඩි. ඔබේ පාසලේ තොරතුරක් ලබා ගන්න ප්‍රවෘත්තියක් විදිහට විකාශය වෙනවනම් ඔබ ඒ සඳහා දක්වන උනන්දු වැඩි. ඊළඟ සාධකේ තමයි පුතේ අදාළ බව. මොනවා හරි තොරතුරක් ප්‍රවෘත්තියක් බවට පත් වෙන්න නම් ඒක ග්‍රාහකයට අදාළත්වයක් තියෙන්න ඕනේ. තොරතුරු වල වටිනාකම ඉහළ යන්න මේ අදාළත්වය ඍජුවම බලපානවා. ඔන්න සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම ගොඩක් අදාළ වෙන්නේ ඒ විභාගයට පෙනී සිටපු සිසුන්ට නේද? ඔවුන්ගේ දෙමව්පියන්ට, ඥාතීන්ට, පාසලට නේ? නමුත් ඒ ප්‍රතිඵල තවත් පුද්ගලයන්ට අදාළ නොවෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රතිඵලවල අදාළ බව අනුව ඔන්න වටිනාකම තීරණය වෙනවා. ප්‍රවෘත්තියක වටිනාකමට බලපාන තවත් සාධකයක් තමයි කැපී පෙනීම. ඔයාලා දන්නවා සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ, ප්‍රසිද්ධ ස්ථාන නේද, වටා නිර්මාණය වෙන තොරතුරු වලට ඉහළ වටිනාකමක් තියෙනවා. ජනප්‍රිය නළු නිළියෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ, දේශපාලඥයෝ මේ පුද්ගලයන් තොරතුරු මවනවා නේද? ඒගොල්ලන්ගේ ඇසුරින් ප්‍රවෘත්ති බිහි වෙනවා. ඒ වගේම ජාත්‍යන්තරව දේශීය වශයෙන් සමාජයට බලපෑම් එල්ල කරන්න පුළුවන් ආයතන සංවිධාන පිළිබඳ තොරතුරුත් ප්‍රවෘත්ති විදිහට ඉදිරිපත් වෙනවා. මෙන්න මේ වගේ ප්‍රවෘත්ති දැනගන්න මිනිස්සු වැඩියෙන් කැමති. ඒකට හේතුව වෙන්නේ දුවේ පුතේ මේ කැපී පෙනීම කියන සාධකය. ගැටුම් ප්‍රවෘත්ති වටිනාකමකින් යුක්තයි.
ගැටුම් පුද්ගලයාට වගේම සමාජයට රටට විශාල බලපෑම් එල්ල කරනවා. සමහර විට සමාජ සංස්කෘතික දේශපාලනික අදහස් හේතුවෙන් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රචණ්ඩ ක්‍රියා ඇනකොටා ගැනීම, යුද තත්ත්වයන් නිසා භෞතික ගැටුම් ඇති වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් මත ගැටුම් හෝ භෞතික ගැටුමක් විය හැකි තොරතුරක් ඔන්න අපිට වැදගත් ප්‍රවෘත්තියක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. මානව ආකර්ෂණය, කැමැත්ත දිනා ගන්න සිතුවි ප්‍රවෘත්ති විදිහට ඉදිරිපත් වීමේ සම්භාවිතාව වැඩි. ගොඩාක් දෙනා භාව සංවේදී උත්තේජ කරපු අත්වලට වැඩියෙන් ආශාවක් දක්වනවා. ආදරය, ශෝකය, වෛරය, ක්‍රෝධය වගේ දේවල් ප්‍රකාශ කරන ප්‍රවෘත්ති. මේවකින් සමාජයට ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ප්‍රවෘත්තිමය වටිනාකම ඒ වගේ වැඩි. ඒ වගේම ව්‍යුපතේ ප්‍රවෘත්තියක වටිනාකම වැඩි වෙන්න ඒ ප්‍රවෘත්තිය මගින් සිද්ධ වෙන බලපෑමේ ප්‍රමාණයත් වැඩගත් වෙනවා. වැඩි පිරිසකට වැඩි බලපෑමක් එල්ල වෙනවා නම් ඒ ප්‍රවෘත්තියේ තියෙන වැදගත්කම වැඩි වෙනවා. දේශපාලන අර්බුදයක් වෙන්න පුළුවන්, අලුතින් පැනවපු නීතියක්, බද්දක්, වැටුප් වැඩිවීමක්, ඉන්ධන මිල ඉහළ යාමක්, ඔන්න මේ වගේ සිදුවීමක් ඇසුරින් ලියවෙන ප්‍රවෘත්ති වල බලපෑම වැදගත්කම වැඩි. ඒ වගේම ලෝකයේ සිදුවන අමුතු අදහාගත නොහැකි සිදුවීම් පිළිබඳ තොරතුරුත් ප්‍රවෘත්ති වටිනාකමින් වැඩි. ප්‍රවෘත්තියක තියෙන අසාමාන්‍ය බව හොඳ සාධකයක්. ප්‍රථම වතාවට සිදුවන දෙයක්, කිසිසේත්ම බලාපොරොත්තු නොවන දෙයක්, සාමාන්‍යයෙන් සිදුවෙයි කියලා විශ්වාස කරන්න බැරි දෙයක්, ඔන්න ඒ වගේ දේවල් වල තමයි මේ අසාමාන්‍ය බව කියන ගුණාංගය ඇතුළත් වෙන්නේ. අර අපි ඉස්සලා කතා කරා වගේ මිනිසෙක්ගේ බල්ලෙක් සපා කන එක සාමාන්‍ය සිදුවීමක්. නමුත් මිනිසෙක් බල්ලෙක්ව සපා කෑවොත් ඒක අසාමාන්‍ය සිදුවීමක්. ඒ වගේ ප්‍රවෘත්ති වලට තියෙන වැදගත්කම වැඩි. ඔබට දැන් සිදුවීම්, තොරතුරු, ප්‍රවෘත්ති අතර සම්බන්ධතාවය මොන වගේද කියලා තේරෙනවා ඇති. සිදුවීම් නිරන්තරයෙන් සිද්ධ වෙනවා. හැබැයි ඒ සෑම සිදුවීමක්ම තොරතුරක් වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඒ සිදුවීම නිරීක්ෂණය කළා, තවත් කෙනෙකුට ප්‍රකාශ කරත් ඔන්න එතන තොරතුරක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ තොරතුරු වටිනාකමකින් යුක්තව වැදගත්කමකින් යුක්තයි නම් ජනමාධ්‍ය කරහා ප්‍රකාශ කරනවා නම් අන්න ඒකට අපි ප්‍රවෘත්ති කියලා කියනවා. මේ වටිනාකමකින් යුක්ත, වැදගත්කමකින් යුක්ත තොරතුරු ප්‍රවෘත්තියක් බවට පත් කිරීමේදී තොරතුරු රැස් කිරීම වැදගත් වෙනවා. තොරතුරු ලබා ගන්න අපි යොදා ගන්න දේවල් මොනවද? තොරතුරු ලබා ගැනීම සඳහා පාදක කරගන්න දේවල් වලට අපි කියනවා තොරතුරු මූලාශ්‍රයක් කියලා. තොරතුරු මූලාශ්‍රය කියලා කියන්නේ තොරතුරු ලබා ගන්න අපි පාදක කරගන්න දේවල්. එතකොට දුවේ පුතේ අපිට තොරතුරු රැස් කරගන්න නැත්නම් තොරතුරු ලබා ගන්න තියෙන තොරතුරු මූලාශ්‍ර මොනවද කියලා බලමු. අපට විවිධ පුද්ගලයන්ගෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ ආයතනවලින් තොරතුරු ලබා ගන්න පුළුවන්. ලිඛිත මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගන්න පුළුවන්. මාධ්‍ය මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ පාසල ගැන පැවරුමක් කරන්න වුණා කියමු. තොරතුරු කොහෙන්ද සපය ගන්නෙ? පුද්ගල මූලාශ්‍ර විදිහට විදුහල්පතින්ගේ, ආදිශිෂ්‍යාවන්, ආදිශිෂ්‍යයන්, හිටපු විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඔබට පුද්ගල මූලාශ්‍ර විදිහට යොදා ගන්න පුළුවන්. පුද්ගල මූලාශ්‍ර කියන්නේ එතකොට දුවේ පුතේ පුද්ගලයෙක් යම් අවශ්‍යතාවයක් සඳහා තොරතුරු රැස් කිරීමේදී ඒ තොරතුරු ලබා ගන්න යම්කිසි පුද්ගලයෙක්ගෙන්. අන්න එතනදී අපි කියනවා ඒ තොරතුරු පුද්ගලයන්ගෙන් ලබා ගන්න හින්දා පුද්ගල මූලාශ්‍ර කියලා. නේද? විවිධ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. ගුරුවරුන්ගෙන්, දේශපාලඥයන්ගෙන්, දෙමාපියන්, වැඩිහිටියන්, ග්‍රාම නිලධාරීන්, විද්වතුන්, ආගමික පූජකවරුන්. පුද්ගලයන්ගෙන් තොරතුරු ලබා ගන්න වගේම ආයතනික මූලාශ්‍රවලින් තොරතුරු ලබා ගන්න පුළුවන්. රාජ්‍ය ආයතන පෞද්ගලික හෝ වෙනත් ඕනෑම සමාජ සංවිධානයකින් ලබා ගන්න තොරතුරු වලට අපි කියනවා ආයතනික මූලාශ්‍ර වලින් ලබාගත් තොරතුරු කියලා. දැන් ඔබේ පාසල පිළිබඳ පැවරුමට ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යාංශ, පළාත්, කොට්ටාස, කලාප මේ වගේ අධ්‍යාපන කාර්යාලවලනොත් ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට දුවේ පුතේ, ඔන ආයතනික මූලාශ්‍රවලට උදාහරණ තමයි රාජ්‍ය අමාත්‍යාංශ, හා දෙපාර්තමේන්තු, පෞද්ගලික කර්මාන්ත ශාලා, සුභසාධක සංගම්, රාජ්‍ය නොවන සංවිධාන, මුල්‍ය ආයතන වගේ දේවල්. වර්තමානයේ වෙනකොට නම් අපි ගොඩාක් තොරතුරු ලබා ගන්නේ ජනප්‍රිය මූලාශ්‍ර කීපයක් තියෙනවා. ජනමාධ්‍ය සහ නව මාධ්‍ය. ජනමාධ්‍ය කිව්වම රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් නේද, මේ දේවල් වලින් අපි තොරතුරු ලබා ගන්නවා. ඒ වගේම නව මාධ්‍යයෙන් අපි බොහෝ තොරතුරු ලබා ගන්නවා. රූපවාහිනී ප්‍රවෘත්ති වගේම සමාජ ජාල වෙබ් අඩවි, ගුවන්විදුලි වැඩසටහන්, පුවත්පත් විශේෂාංග අපිට ඒ අතර වැදගත් වෙනවා. ඊළඟ මූලාශ්‍රය තමයි ලිඛිත මූලාශ්‍ර. මොනවාද ලිඛිත මූලාශ්‍ර කියන්නේ? ඔව් දුවේ පුතේ, ලිඛිත ආකාරයෙන් තොරතුරු ගබඩා කරලා තියෙන්නේ ලිඛිත මූලාශ්‍ර වල. චරිතාපදාන, විවිධ පොත්පත්, සංගරා, පුස්කොළ පොත්, සෙල්ලිපි. දැන් ඔබට පාසලගෙන අදාළ තොරතුරු ලබා ගන්නව නම් ඔබට උපයෝගී කරගන්න පුළුවන් ලොග් සටහන් පොත්, ඇතුළත් කිරීමේ ලේඛන, නාම ලේඛන, පන්ති වාර්තා පොත් වගේ ලිඛිත මූලාශ්‍රයන්. අපි මේ තොරතුරු රැස් කරගන්නේ විවිධ පුද්ගලයන්ගෙන් විවිධ ස්ථානවලින්. එතකොට දුවේ පුතේ, මේ තොරතුරු රැස් කරද්දී ඒ රැස් කරන කෙනා තුළ තියෙන්න ඕනි ගුණාංග කීපයක් තියෙනවා. මේ තොරතුරු රැස් කරන්න ඕනි ප්‍රවේශමෙන් නේද? එතකොට ඒ තොරතුරු සාර්ථක විදිහට රැස් කරන්න නම් එයා ඒ පිළිබඳ දක්ෂතාවයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනි. තොරතුරු වල නිවැරදි බව, ගුණාත්මක බව, විශ්වසනීයත්වයක් මෙතනදී වැදගත් වෙනවා. එතකොට දුවේ පුතේ, මේ ගුණාංග පිහිටලා කටයුතු කරන පුද්ගලයාට හොඳ තොරතුරු රැස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ කාර්ය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. අපි බලමු තොරතුරු රැස් කරන්නෙකුට තියෙන්න ඕනේ මූලික ගුණාංග මොනවාද කියලා. පුවත් පිළිබඳ හොඳ ඉවක් ඔහුට තිබිය යුතුයි. තොරතුරු මූලාශ්‍රය පිළිබඳ දැනුවත්භාවය තිබිය යුතුයි. ඉවසීම, හොඳ නිරීක්ෂකයෙකු වීම, ආචාරශීලී බව, සුහද බව, කාලකලමනාකරණය, විචක්ෂණ බව, අපක්ෂපාතී බව, ස්ථීර සාර බව, උපායශීලී බව. ඔන්න මේ ගුණාංග තියෙන පුද්ගලයෙකුට තමන්ගේ කටයුතු ඉතා සාර්ථකව ඉටු කරගන්න හැකි වෙනවා. ඒ වගේම දුවේ පුතේ, මේ ගුණාංග තියෙන තොරතුරු රැස් කරන්නා තුළ සතු විය යුතුයි, ඔහු සතු විය යුතුයි විවිධ ශිල්පීය ක්‍රමයන්. තොරතුරු රැස් කිරීම සඳහා භාවිතා කරන ශිල්ප ක්‍රම කීපයක් තියෙනවා. සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, නිරීක්ෂණය, ලේඛන පරිශීලනය සහ බුද්ධි කලම්බණයේ විදිහට. පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙක් අතර අදහස් හුවමාරුවක් මගින් තොරතුරු රැස් කිරීම තමයි සම්මුඛ සාකච්ඡාවකදී වෙන්නේ. ඔබ දන්නවා සම්මුඛ සාකච්ඡාවක් සිද්ධ වෙන්නේ මුහුණට මිනුහුණලා සිදු කරන කතාබහක් නේද? එහෙම නැත්නම් දුරකථන සංවාදයක් මේ වගේ ආකාරයට. ඔබට මොනවා හරි පාසල ගැන තොරතුරු ලබා ගන්න සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න පුළුවන් විදුහල්පති සමග හෝ ආදි ශිෂ්‍යයන් සමග. ඒ වගේම ප්‍රශ්නාවලියකින් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ බුදුවේ පුතේ නිශ්චිත මාතෘකාවක් යටතේ ගොඩනඟපු ප්‍රශ්න ඇතුළත් ලිඛිත සටහනක්. මේ ප්‍රශ්නාවලිය ලබා දීමෙන් කාගෙන් හෝ තොරතුරු ලබා ගන්න පුළුවන් ඒ ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සැපයීම මගින්. තොරතුරු රැස් කරගන්න පුළුවන් තමන්ටම නිරීක්ෂණ ක්‍රමය තුලින්. තමන්ට පුළුවන් තොරතුරු හොයාගන්න. ඔන්න නිරීක්ෂණය කොටස් දෙකකින් යුක්තයි, ඍජු නිරීක්ෂණය සහ සහභාගීත්ව නිරීක්ෂණය කියලා. ඍජු නිරීක්ෂණය කියන්නේ කෙලින්ම අපිට බලාගෙන ඉඳලා දෙයක් නිගමනය කරන්න පුළුවන්, තොරතුරු එකතු කරගන්න පුළුවන්. සහභාගීත්ව නිරීක්ෂණය කියලා කියන්නේ අපි ඒ අදාළ තොරතුරු ලබා ගැනීමේ පිරිසත් එක්ක සහභාගී වෙලා තොරතුරු ලබා ගන්න අවස්ථාව සහභාගීත්ව නිරීක්ෂණය කියලා හඳුන්වනවා. විවිධ ලේඛන ඇසුරෙන් තොරතුරු ලබා ගන්නත් පුළුවන්. ඒක හොඳ විශ්වාස ක්‍රමයක් නේ. ලිපි, පනත්, චක්‍ර ලේඛන, ලොග් පොත් ඒ වගේ තියෙන තොරතුරු විශ්වාසදායි නේද? මේ වගේ ලේඛන යොදාගෙන ඔන්න තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම බුද්ධි කලම්බණය තුලිනුත් අපිට අවශ්‍ය තොරතුරු හෙළි කරගන්න පුළුවන් වෙනවා. මේ විවිධ ක්‍රමවලින් තොරතුරු රැස් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. මේ ශිල්පීය ක්‍රම මොන දේ භාවිතා කළත් ඌයේ පුතේ ඒ තොරතුරු වල විශ්වසනීයත්වය ආරක්ෂා කරන්න මේ තොරතුරු රැස් කරන්නාට පුළුවන් වෙන්න ඕනි. වර්තමානයේ වෙනකොට නම් අපි දකිනවා වීඩියෝ යන්ත්‍ර භාවිතා කරනවා, හඬපට භාවිතා කරනවා, ඡායාරූප ලබා ගැනීම සිදු කරනවා නේ. මේවා තුලින් මේ තොරතුරු සත්‍ය බවට නේද විශ්වාසයක් ඇති කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ වගේ දේවල් ලබා දීම තුලින්. ඒ වගේම මේ තොරතුරු වල ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න භාවිතා කරන ආචාර ධර්ම අපට ඉතා වැදගත් වෙනවා. තොරතුරක් ලබා ගැනීමදී මොනවද අපි පිළිපදින්න ඕනි ආචාර ධර්ම? තොරතුරු ලබා ගන්නා පුද්ගලයා මොනවාද අනුගමනය කරන්න ඕනි ආචාර ධර්ම කියලා අපි බලමු. යම්කිසි කෙනෙක්ගෙන් තොරතුරු ලබා ගැනීමේදී එයාගේ පෞද්ගලිකත්වයට හානි කරන, එහෙම නැත්නම් එයා හෙළි කිරීමට අකමැති තොරතුරු ඉල්ලන්න හොඳ නැහැ. ඒ වගේම ඒ තොරතුරු ලබා දෙන පුද්ගලයා වෙහෙසටපත් කරන්න හොඳ නැහැ. ඒ වගේම ඔහු නේද තොරතුරු ලබා ගන්න පුද්ගලයා විශ්වාස කළ ලබා දෙන තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම අදාළ තොරතුරු පමණක් විමසීම ආචාර ධර්මවලදී වැදගත් වෙනවා. ඒ වගේම තොරතුරු රැස් කරද්දී සත්‍ය තොරතුරු විතරයි අපි ලබා ගන්න ඕනි නේද? තොරතුරු වාර්තා කරන කෙනා එයාගේ මතේ සනාථ වෙන තොරතුරු එකතු කරන්න හොඳ නැහැ. සත්‍ය තොරතුරු තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ වගේම යම්කිසි තැනකින් තොරතුරක් උපුටලා ගත්තනම් ඒ උපුටලා ගත්ත මූලාශ්‍රයේ නිවැරදිව දැක්වීම වැදගත් වෙනවා. සදාචාරයට හානි වෙන තොරතුරු ලබා ගැනීමෙන් වළකින්න ඕනි. ඒ වගේම තමයි සෑම පුද්ගලයෙකුගේම කීර්ති නාමයට ගරු කරමින් ඔවුන් අනවශ්‍ය පෙළඹවීම් වලට යොමු කරන්නේ නැතුව තොරතුරු ලබා ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම තවත් කෙනෙක්ගේ පුද්ගල ජීවිතයට හානි වෙන තොරතුරු රැස් කිරීමෙන් වළකින්න ඕනි. ජාති ભેද, ආගම් ભેද ඉස්මතු වෙන තොරතුරු ලබා ගන්න හොඳ නැහැ. ඒ වගේම පෞද්ගලික වාසි අපේක්ෂාවෙනුත් තොරතුරු රැස් කිරීම කරන්න හොඳ නැහැ. තොරතුරු රැස් කරන්නේ මෙහෙම ලබාගත් තොරතුරු රැස් කරගත් තොරතුරු ඔනද වාර්තාකරණය කරන්න වෙනවා. දෙපොතේ තොරතුරු වාර්තාකරණය සඳහා යොදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඍජු වාර්තාකරණය සහ නිර්මාණාත්මක වාර්තාකරණය කියලා. යම්කිසි සිදුවීමක් සිදු වුණ ආකාරයෙන් ඉදිරිපත් කිරීම ඍජු වාර්තාකරණය කියලා කියනවා. නේද? සාමාන්‍යයෙන් අපිවට සමාජයේ සිදුවන සිද්ධියක් පිළිබඳ කෙටියෙන් ඉක්මනින් තමන්ගේ අවට සිටින අයට දැනුවත් කරන්න ඕනේ අවස්ථාවක තමයි ඔන ඍජු වාර්තාකරණය යොදාගන්නේ. ප්‍රවෘත්ති ප්‍රකාශවල ඔන්න දකින්න තියෙන ඍජු වාර්තාකරණය. මොකක්ද නිර්මාණාත්මක වාර්තාකරණය කියන්නේ කියලා බලමු. මොනවා හරි සිද්ධියක් ඍජුවම වාර්තා කරන්නේ නැතුව ඔන්න ඒක ආකර්ෂණීය විදිහට ඉදිරිපත් කරනවා. ඒකට අපි කියන නිර්මාණාත්මක වාර්තාකරණය කියලා. ඔබ පන්ති කාමරයේදී ලියන රචන නිර්මාණාත්මක වාර්තාකරණය. නේ සාමාන්‍ය කතාබහේදී සිදුවන සිදුවීමක් පිළිබඳව තොරතුරක් ඉදිරිපත් කරනකොට පිළිකිතව දක්වනකොට ඒකට පෙර අත්දැකීමුත් යොදාගෙන නේද විස්තරාත්මකව ඔන්න ප්‍රකාශ කරනවා. සමාජ අත්දැකීමක්, කෙටි කතාවක්, රචනයක්, චිත්‍රයක්, චිත්‍රපටයක්, පුවත්පත් විශේෂාංගයක්, ඔන්න අපි නිර්මාණාත්මක වාර්තාකරණ යොදාගන්න අවස්ථාවන්. ඔයාලට කොහොමද මේ වාර්තාකරණය වැදගත් වෙන්නේ? පාසල් ශිෂ්‍යෙක් විදිහට දුවේ පුතේ ඔයාලා පාසලේ බිත්ති පුවත්පතකට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන අවස්ථාවක වෙන්න පුළුවන්. පාසලේ සංගරාවට නිර්මාණාත්මක ලිපියක් ලියන අවස්ථාව වෙන්න පුළුවන්. පාසලේ උදා ගුවන්විදුලි විකාශයේ ප්‍රවෘත්ති වාර්තාකරණය කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවවලදී ඔබට ප්‍රවෘත්ති වාර්තාකරණය සහ නිර්මාණාත්මක රචනය යොදාගන්න ක්‍රම පිළිබඳ මූලික අවබෝධයක් ලබාගෙන තියෙන එක වැදගත් වෙනවා. ප්‍රවෘත්ති වාර්තාකරණය සිදු කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඔව්, විශාල පිරිසක් ඉලක්ක කරගෙන තමයි ප්‍රවෘත්ති වාර්තාකරණය සිද්ධ වෙන්නේ. සමාජයේ විවිධ තරාතිරමේ, විවිධ වයස් කාණ්ඩවල විවිධ පුද්ගලයන්ට තමයි ප්‍රවෘත්ති වාර්තාකරණය කරන්නේ. ඒ නිසා මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ඇතුළත් වෙන කරුණු ආයාශයකින් තොරව පහසුවෙන් අඩු කාලයකින් ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට තමයි ප්‍රවෘත්ති සම්පාදනය කරන්නේ. ප්‍රවෘත්ති වාර්තාකරුවන් මේ සඳහා යොදා ගන්නවා යටිකුරු පිරමීඩ ආකෘතිය. ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා ප්‍රවෘත්ති වාර්තාකරුවන් යොදාගන්නේ යටිකුරු පිරමීඩ ආකෘතිය. ඔබේ පෙළ පොතේ 1-5 රූපයෙන් ඔන්න යටිකුරු පිරමීඩ ආකෘතිය දක්වලා තියෙනවා නේද? පිරමීඩයක් අනිත් පැත්ත හැරෙව්වා වගේ. ප්‍රවෘත්තියක වඩාත්ම වැදගත් කරුණු තමයි පළමු ඡේදයෙන් ඉදිරිපත් කරන්නේ නේද? ඒකට මූල පාඨය කිලත් කියනවා. මේ ඉදිරිපත් කරන සිද්ධියට අදාළ සිදුවීමේ සාරාංශයක්ම මේ මූල පාඨයෙන් ඉදිරිපත් කරනවා. කවුද, කුමක්ද, කවර අවස්ථාවකද, කොහේද, කෙසේද, කුමක් නිසා එසේ වුණාද නේද? මේ වගේ සියලුම ප්‍රවෘත්තියේ කරුණු කෙටි කරලා මේ මූල පාඨයෙන් දක්වලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ දේහය සකස් වෙන්නේ. ඡේදෙන් ඡේදේ ඊළඟට වැදගත් කරුණු, ඊළඟට වැදගත් කරුණු නේද? ඊළඟට වැදගත් කරුණු විදිහට ඉදිරිපත් වෙන්නේ. වැදගත්කමේ අවරෝහණ පිළිවෙලින් තමයි ප්‍රවෘත්ති වාර්තාකරණයේදී කරුණු ඉදිරිපත් කරන්නේ. මේ වාර්තාකරණයේ තියෙන වාසි මොනවද කියලා බලමු. දුවේ පුතේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මේ විදිහට ප්‍රවෘත්ති රචනා කරන එකේ ආයතන වලට වගේම ග්‍රාහකයටත් වැදගත් වෙනවා. මේ ප්‍රවෘත්තියට ලබා දෙන්න පුළුවන් ඉඩකඩ සීමිත වෙන වෙලාවකදී ප්‍රවෘත්ති හරයට හානියක් වෙන්නේ නැති විදිහට මේ ප්‍රවෘත්ති අන්තිම කොටස් අයින් කරන්න පුළුවන් සන්නිවේදකයට. එහෙම නැත්නම් ආයතනයට. ඔන්න ඒක ආයතනයට හරි සන්නිවේදකයට හරි ලැබෙන වාසියක්. මොනවද අපිට තියෙන වාසි ප්‍රවෘත්ති වාර්තාකරණේ? ඔව්, අපිට තියෙන වාසිය තමයි අපෙත් කාලය ඉතිරි කරගන්න පුළුවන් නේ. පහසුවෙන් අපිට අවශ්‍යම කරුණු ටික ග්‍රහණය කරගෙන අනිත් කරුණු අවශ්‍ය නම් වැඩි විස්තර අවශ්‍ය නම් කියවන්න පුළුවන්, නැත්නම් පසුව කියවන්න තියන්න පුළුවන්, නැත්නම් අවශ්‍ය කරුණු ටික කියවලා අපිට ප්‍රවෘත්තිය අයින් කරන්නත් පුළුවන්. ඔන්න පාඨකයා විදිහට පාඨකයන්ට ලැබෙන වාසිය තමයි ප්‍රවෘත්ති වාර්තාකරණයේදී. අපි බලමු නිර්මාණාත්මක රචනය කියන්නේ මොකද්ද කියලා. නිර්මාණාත්මක රචනය ප්‍රවෘත්ති වාර්තාකරණයට වඩා වෙනස්. මෙතන තියෙන්නේ දුවේ පුතේ උඩුකුරු පිරමීඩ ආකෘතිය. පිරමීඩ ආකාරයට තමයි මේ නිර්මාණාත්මක රචනය සිද්ධ වෙන්නේ. නවකතාවක, විශේෂාංග ලිපියක, රචනාවක මේ නිර්මාණාත්මක රචනයක් කරද්දී අදාළ මාතෘකාව පිළිබඳ සාර්ථක හැඳින්වීමකින් තමයි නිර්මාණාත්මක රචනය ආරම්භ කරන්නේ. ඊට පස්සේ තමයි ඒ කතාවට අදාළ තොරතුරු විස්තරාත්මකව ඉදිරිපත් කරන්නේ. අවසානයේ තමයි වැදගත්ම කොටස ඉදිරිපත් කරන්නේ. නිගමන, යෝජනා වගේ වැදගත්ම කොටස තියෙන්නේ උඩුකුරු පිරමීඩ ආකෘතියට අනුව නිර්මාණාත්මක රචනයේ අවසානයේ. ඔබේ පාසලේ බිත්ති පුවත්පතට හෝ සංගරාවකට ඔබ නිර්මාණාත්මක ලිපියක් සකස් කරනවා නම් ඔන්න ඔබට යොදා ගන්න පුළුවන් වෙන්නේ උඩකුරු පිරමීඩා ආකෘතිය. මෙහිම සකස් කරගත් ප්‍රවෘත්තියක් තොරතුරක් ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු කීපය පිළිපැද්දොත් තමයි මේ තොරතුරු වලට හොඳ පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ නිසා අපි මේවට කියනවා තොරතුරක තියෙන ගුණාංග කියලා. තොරතුරක තියෙන්න ඕනි ප්‍රවෘත්තියක් වෙන්න නම් මෙන්න මේ ගුණාංග ටික. නිවැරදි බව, සමතුලිත බව, පැහැදිලි බව, විශ්වසනීයත්වය. නිවැරදි බව කියලා කිව්වහම දුවේ පුතේ මේ අපි ලබා ගන්න තොරතුරු වලට අදාළ සෑම කරුණක්ම සත්‍ය වෙන්න ඕනේ. නේද? මේ අදාළ තොරතුරු කාට හරි සනාථ කරගන්න අවශ්‍ය සාක්ෂි තියෙන්න ඕනේ. අපි මේ තොරතුරු බෙදා හරින්නේ ජන සමාජයටනේ. එතකොට මේ උදාහරණ පරිණිවිඩය වගකීමෙන් යුක්ත වෙන්න නම් නිවැරදි වීම අත්‍යවශ්‍ය වෙනවා. තොරතුරු වල අන්තර්ගත කරන සිදුවීම්, පුද්ගලයන්ගේ නම්, ගම්, තරාතිරම්, දිනවකවානු මේ සියලුම දේවල් සත්‍ය වෙන්න ඕනි. ඒ වගේම ඒ වගේ නිවැරදිභාවය තහවුරු කරගෙන තියෙන්න ඕනි. තොරතුරක මනා පිළිගැනීමක් තියෙන්න ඕනි. තවත් ගුණාංගයක් තමයි සමතුලිත බව. සමතුලිත බවත් ප්‍රවෘත්තියක තියෙන්න ඕනි. පුද්ගලයන්ගේ ලැබියාව, තමන්ට ලැබෙන වාසි, තමන්ගේ අභිමතාර්ථ, වෙන පාක්ෂික බව මේ වගේන් තොරව සියලු පාර්ශව නියෝජනය වෙන විදිහට තොරතුරු වාර්තා කිරීම තමයි සමතුලිත බව කියලා කියන්නේ. සමතුලිත බව එහෙම නැත්නම් මේ තුලනාත්මක බව තොරතුරු වල තියෙන්න ඕනි ගුණාංගයක්. ඉදිරිපත් කරන්න අපේක්ෂිත තොරතුරු වල අංශ කීපයක් තියෙන්න පුළුවන්. මතභේදයන්ට තුඩු දෙන කරුණු අඩංගු වෙලා තියෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම සමතුලිත කරලා තුලනය කරලා තොරතුරු ඉදිරිපත් කිරීම තමයි සිද්ධ විය යුත්තේ. එහෙම වුණහම ඒ තොරතුරු වලට තියෙන වටිනාකම වැඩි වෙනවා. ඒ දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව තමන්ගේ අවධානය විතරක් යොමු කිරීමෙන් තොරතුරේ සමතුලිත බව නැති වෙන්න පුළුවන්. වාර්තාකරුගේ බුද්ධිය, තීක්ෂණ බව, සැලකිලිමත් බව තොරතුරෙහි ගුණාත්මක බවට හේතු වෙනවා. තොරතුරු සම්පාදනයට අදාළ පුවත පිළිබඳ පැහැදිලි කරන්න ඉඩ තිබුණත් තමන්ගේ මතය දැක්වන්න ඔහුට ඉඩක් නැහැ. වාර්තාකරු තමන්ගේ මතය ඉදිරිපත් කරන්න හොඳ නැහැ. ඒ වගේම වාර්තාකරු කිසිම පක්ෂග්‍රාහි බවක් දක්වන්න බෑ. ප්‍රවෘත්තික විශ්වසනීයත්වය ඇතිවන ඊළඟ ගුණාංගය තමයි පැහැදිලි බව. අපි දන්නවා ප්‍රවෘත්තියක් සරල නිරවුල් භාෂාවකින් යුක්ත වෙන්න ඕනි. නේද? තාක්ෂණික වචන භාවිතා කරන්න බෑ. සරල වෙන්න ඕනි. තොරතුරු වාර්තාකරණයේදී ඉදිරිපත් කරන කරුණු නිවැරදි විදිහටම ග්‍රාහකයාට ග්‍රහණය කරගන්න පුළුවන් භාෂාවක් තමයි මේ තොරතුරු වාර්තාකරණයේදී යොදා ගන්න ඕනි. සංකීර්ණ වාක්‍ය රටා, වැරදි උච්චාරණ, අපහැදිලි රූප මෙන්න මේ වගේ තොර වෙන්න ඕනි. ග්‍රාහකයා අනවශ්‍ය විදිහට වෙහෙසකටපත් නොවන විදිහට සිදුවීම පැහැදිලිව අවබෝධ කර ගැනීමට ඉඩ තිබීම තමයි අපි පැහැදිලි බව කියන ගුණාංගයෙන් අදහස් කරන්නේ. ඒ වගේම උගත් නූගත් සියලු දෙනාටම පහසෙන් අවබෝධ කරගන්න පුළුවන් වචන මාලාවක් සිත දෙගන්න විදිහට ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. ඊළඟ ගුණාංගය තමයි විශ්වසනීයත්වය. නිවැරදි බව, සමතුලිත බව හා නිරවුල් බව කියන තුන එකතුනාව තමයි විශ්වසනීයත්වයේ ගොඩ නැගෙන්නේ. මේ නිවැරදි බව හරි සමතුලිත බව හරි නිරවුල් බව හරි නැති වුණොත් පුතේ එක අංශයක් හරි නැති වුණොත් මේ තොරතුරේ තියෙන විශ්වාසභාවය නැති වෙන්න පුළුවන්. ඔන්න පෝල් ඩී මැසනියර් කියන පුද්ගලයා මේ විශ්වසනීයත්වය නිර්මාණය වෙන විදිහ සරල සමීකරණයකින් ඉදිරිපත් කළා තියෙනවා. කොහොමද? නිවැරදි බව, සමතුලිත බව, පැහැදිලි බව කියන තුනම එකතු වුණාම තමයි විශ්වසනීයත්වය ගොඩ නැගෙන්නේ. දුවේ පුතේ අද තොරතුරු වාර්තාකරණය කියන පාඩමින් ඔයාලා සිදුවීම්, තොරතුරු, ප්‍රවෘත්ති අතර සම්බන්ධතාවය හඳුනගත්තා. ඒ වගේම මේ තොරතුරු රැස් කරන්නෙකු තුල තියෙන්න ඕනි ගුණාංග මොනවාද කියලා කතා කරා. ඒ වගේම තොරතුරු රැස් කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියලා අවබෝධ කරගත්තා. තොරතුරු රැස් කරන්න තියෙන ශිල්පීය ක්‍රම පිළිබඳව අවබෝධ කරගත්තා. ඒ වගේම මේ රැස් කරගන්න තොරතුරු වාර්තාකරණය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි සාකච්ඡා කරා. ඊළඟ දවසේ අපි කතා කරන්නේ මුද්‍රිත මාධ්‍ය කියන පාඩම. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ TM අචලා ගුණසේකර ගුරුමෑණියන්.